මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවෂ්ටම ශීලය සමාදන් වෙමි. නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි. තෘතියံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ථප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවාඨනක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු වතා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ. මනෝමයේන කායේන ඉද්ධියා උපසංකම්. යථාමේ අහෝ සංකප්පෝ තතෝ උන්තරිදේශනි. නිප්පපංච රතෝ බුන්ධෝ නිප්පපංචං අදේශනි. තස්සහං ධම්ම මඤ්ඤාය විහාසං සාසනේ රතෝ. සෝවිංජා අනුපපන්තෝ කතං බුද්ධස්ස සාසනං.
සදහවත් පින්නතුනේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුල් පෙළටමලා ගැනෙන මහරහතන් වහන්සේ නමක් දිබ්බචක්ඛු කියලා කියන දිවස ලබාගත්තු භික්ෂුන් වහන්සේලා අතර ඒතදග්ග තනතුර බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත්තු කෙනෙක්. උන්වහන්සේ ධ්‍යාන අභිඥා ශක්තියන් තාමත්ම ඉහළටම දියුණු කරගෙන තිබුණා. අද පවා චිත්ත ශක්ති දියුණු කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරින්ට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයක් වෙන්න පුළුවනි. අනුරුද්ධ චරිතයට පසුබිම් වශයෙන් ධර්ම සාහිත්‍යයේ නොයෙකුත් විචිත්‍ර කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. නමුත් අපි මාතෘකාවට අදාළ අන්දමින් මේ කෙටි කාලය තුල යම්කිසි කරුණු සම්පින්දනයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සුළු පියාණන් වන අනිතෝදන ශාක්‍ය රජුගේ පුත්‍රයෙක්. ඒ අනුරුද්ධ කුමාරයා තමන්ගේ සහෝදර මහානාම ශාක්‍යයාගේ උනන්දු කිරීම උඩ පැවිදි වෙන්න තීරණය කරලා මවගෙන් අවසර ඉල්ලුවාම මව ඊට විරුද්ධ වුණා. නැවත නැවත පෙරැත්ත කරනකොට මව එක්තරා උපායක් වශයෙන් කිව්වා, ඔබේ මිත්‍ර භද්‍ය රජු, දැනට ශාක්‍ය රජු හැටියට ඉන්න භද්‍ය රජ පැවිදි වෙනවා නම් පමණක් මමත් තම ඔබට පැවිදි වෙන්න අවසර දෙනවා කියලා. අනුරුද්ධ කුමාරයා බොහොම දක්ෂ අන්දමින් මේ භද්‍ය රජු තමන්ගේ අමුදරුවන් අතහැරලා රාජ්‍යත් අතහැරලා පැවිදි වෙන තරමට සතියක් තුල පැවිදි වෙන අන්දමට කැමැති කරවගත්තා. අන්තිමට අනුරුද්ධ භද්‍ය ආනන්ද භගු කිම්බිල දේවදත්ත කියන ශාක්‍ය කුමාරයන් 6 දෙනාම උපාලි කියන කපුවත් එක්ක උයනට යන හැටියට පිටත් වෙලා සේනාවත් එක්ක සේනාව ඈත දිම නතර කරලා මේ උපාලි කපුවත් එක්ක මේ 6 දෙනා දේශ සීමාවෙන් එහා පැත්තට ගිහිල්ලා තමන්ගේ රාජාභරණ ගලවලා පොදියක් හැටියට සකස් කරලා ඒක උපාලි කපුවට දුන්නා. ඔබ ගිහිල්ලා හොඳට ජීවත් වෙන්න මේවා අරගෙන කියලා පිටත් වුණා. ඒ අතරේ උපාලි කපුවත් ටික දුරක් ගිහිල්ලා කල්පනා කරලා දැන් මම මේවා අරගෙන ගියාම ශාක්‍යයන් හිතාවිය මම මේ කුමාරයින් මරලා ආභරණ ගත්තයි කියලා, මේ අය ඇතැරගුවේ මට මොකටද කියලා ඕන කෙනෙක් ගණිත්වා කියලා ගහක ඉල්ලලා ගිහිල්ලා අර 6 දිනාටම එකතු වුණා. අන්තිමට මේ 6 දිනාත් උපාලි කපුවත් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මල්ල රටේ අනුපියඹ වනයේ වැඩවාසී කළේ. එතෙන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. තමන්ගේ ශාක්‍යයන්ගේ මාන්නය නැති කරගන්න ඕන කියලා ඒ කුමාරයින්ම කියලා පළමුවෙන්ම උපාලි කපුවා පැවිදි කරපු එකත් විශේෂ සිද්ධියක්. ඉතින් ඔන්න කෙටියෙන් කියතොත් දැන් ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැවිදි වුණාට පස්සේ ධුතංගාදී උග්‍ර ප්‍රතිපත්ති රකිමින් බොහොම උත්සාහ කළා ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබා ගන්න. උන්වහන්සේ බොහොම වීරය දැරුව බව සූත්‍ර දේශනා කීපකින් හෙළි වෙනවා. තමන්ගේ භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ එක්කත් ශාරිපුත් මහරහතන් වහන්සේ එක්කත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කළ ධර්ම සාකච්ඡා අද පවා යෝගාවචරින්ට යම් යම් ඒවා තුළින් ප්‍රායෝගික කරුණු මතු කර ගන්න පුළුවන්. වඩාත්ම වැදගත් සිද්ධිය හැටියට සඳහන් වෙන්නේ එක් අවස්ථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ චේති රටේ කාචීන වංශ කියන උයනේ භාවනා කරමින් සිටියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ භග්ග රටේ ඈත භග්ග රටේ සුම්සුමාරගිර කියන ප්‍රදේශයේ දේශ කලාවණී වැඩවාසය කළේ. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරන අතරේ හිතට ධර්ම විතර්ක ධර්ම සිතිවිලි හතක් පෙළ ගැහිලා ආවා. මොනවද ඒ? පිච්ඡස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ ධර්මය ආශාවන් අඩු තැනැත්තාටයි ආශාවන් වැඩි තැනැත්තාට නොවේ. සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්. මේ ධර්මය ලද දෙයින් සතුටු වන්නාටයි ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. පවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ ධර්මය දැඩි විවේකයේ වාසය කරන තැනැත්තාටයි පිරිස් එක්ක යවසෙන කැමැති පුද්ගලයාට නොවේ. ආරාධ්‍ය විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අරඹන ලද වීරිය ඇති තැනැත්තාටයි කුසීතයට නොවේ. උපට්ඨිත සතිසයන් ධම්මෝ නයන් ධම්මෝ මොත්තත් සතිස්ස. මේ ධර්මය එළඹ සිටි සීයත්තාටයි මුලා වූ සීයත්තාට නොවේ. සමාහිතසයන් ධම්මෝ නයන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය සමාධිය ඇත්තාටයි සමාධිය නැත්තාට නොවේ. පඤ්ඤවතෝයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයටයි ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ කියලා මේ ධර්ම විතර්ක හතක් ටිකරගෙන ගෙන හිතමින් අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේට පෙනුණා. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ විතර්ක හිතමින් ඉන්න ආකාරය දැකලා ඉර්ධිවලින්ම මනෝමය කයකින් දේශ කලාවණේ නතුරු දහන් වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. කනවන ලදා ආසනීය වැඩුණාට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වන්දනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, සාදු සාදු අනුරුද්ධ, බොහොම හොඳයි අනුරුද්ධ, ඔබ මේ මහා පුරිස විතර්ක හතක් හිතපු ආකාරය මෙන්න මේ හතට තව අටවෙනි එකක්, අටවෙනි මහා පුරිස විතර්කයක් එකතු කරගන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ අටවෙනි මහා පුරිස විතර්කයක් ප්‍රකාශ කළා. නිප්පපංචාරාමස්සයන් ධම්මෝ නිප්පපංචරතිනෝ නයන් ධම්මෝ පපංචාරාමස්ස පපංචරතිනෝ. මේ ධර්මය නිප්පපංචයට කැමති නිප්පපංචයේ ඇලුණු තැනැත්තාටයි, ප්‍රපංචයට ඇලුණු ප්‍රපංචයේ ඇල්ම ඇති ප්‍රපංචයේ ඇලුණු තැනැත්තාට නොවේ. මේ වචන අපි යථා කාලයේ තෝරනවා. එතකොට මෙන්න මේ එතෙන්දි සඳහන් වෙන්නේ මෙච්පමණයි. ඒ අටවෙනි මහා පුරුෂ විචාරකයාත් ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ තව උපදේශ වශයෙන් ප්‍රකාශ කරනවා ඒ ආනිසංස. අනුරුද්ධ, දැන් මේ ඔබ මේ මහා පුරුෂ විචාරකාටම හිතට යොදාගෙන වැඩ කටයුතු කරනවා නම් ඉක්මනින්ම ඔබට පුළුවනි පළමිනි දෙවෙනි ආදී වශයෙන් මේ ධ්‍යාන ඒවා කැමති පරිදි ඒවාට සම්වැදිලා ධ්‍යාන ඒවා පිළිබඳ වසිතාව ඇති කරගන්න. ඒ වගේම ලද දෙයින් සතුටු වීමේ ගුණය දිනු කරගන්නත් පුළුවන්. ඒ වගේම තව විශේෂ අවවාදයක් බුදුරජාණන් වහන්සේ දුන්නා. අනුරුද්ධ, ඔබ ලබන වස් කාලයත් මේ පාචින්න වංශ උයනෙම වාසය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැති රහත් වීමට හොඳ පරිසරයක් එතන තියෙනවා කියලා. ඉතින් කොහොම හරි අන්තිමට ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව බොහොම දැඩිසේ භාවනා කරලා ඊළඟ වස් කාලය තුල රහත් බවට පත් වුණා. ඒ රහත් වීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු උපදේශයේ ඒක පිළිබඳව කෘතගුණ දැක්වීම වශයෙන් ඒ ගැනත් සඳහන් කරමි. ප්‍රකාශ කළ ගාථා තුන තමයි අපි ආරම්භයේදී මාතෘකාව හැටියට තිබුවේ. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමේන කායේන ඉද්ධ්‍යා උපසංකම්. මගේ සිතිවිල්ල තේරුම් අරගෙන ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ මනෝමය කයකින් ඉර්ධියෙන් මා වෙත පැමිණියා, මා ළඟට පැමිණියා. යථාමී අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි නිපමංච රතෝ බුද්ධෝ නිපපංචං ආදේශයි. මා හිතුවා යම් ආකාරයක් තිබුණ නම් ඊට වඩා ඉහළ යමක් මට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. නිපපංචයට කැමැති බුදුරජාණන් වහන්සේ නිපපංචයේ දේශනා කළා. තස්සහං ධම්මමඤ්ඤාය විහාසින් සාසනේ රතෝ කිසෝ විජානුපත්තෝ කතං බුද්ධස සාසනං. උන්වහන්සේ දේශනා කළ ධර්මය මම තේරුම් අරගෙන සාසනයට ඇල්ම ඇතිව මම වාසය කළා. ත්‍රිවිද්‍යාව මම සම්පූර්ණ කරගත්තා. බුදුරජාණන් වහන්සේ අනුශාසනය කළ මම වුණා, ඒ කියන්නේ රහත් වුණා. ඉතින් මෙන්න මේ ගාථා තුනිනුත් කියවෙනවා ඒ බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශ විශේෂයෙන් රහත් වීමට උපකාර වුණු බව මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපට අර මුල් මහා පුරිස විතර්ක හත ඒ විදිහට පෙළ ගැස්වීමේ ගෞරවය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අත් වෙන බව පිළිවෙනවා. ඒ කතාවේ ඒ දේශනාවේ සඳහන් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එහෙම අනුශාසනා කරලා ආපහු දේශ කලාවණයට වැඩම කළාට පස්සේ සංඝයා වහන්සේලාට, මහණෙනි මම නුඹලාට මහා පුරිස විතර්ක අටක් දේශනා කරනවා කියලා අර සම්පූර්ණ අටේ හිත ඒ දේශනාව වදාලා. නමුත් මෙන්න මෙතෙන්දී අපට දැන් අර මෙතෙක් තේරුණ නැති අමුතු වචනයක් ප්‍රපංච කියන වචනයත් ඒ වගේම නිප්පපංච කියලා කියන එකේ විරුද්ධ වර්ණයක් මෙතන ඉදිරිපත් වුණා. ඒක ඇත්ත වශයෙන්ම භාවනා යෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වචනයක්. ඒක බොහෝ දුරට බොහෝ දෙනාට දුර අවබෝධය තිබුණු එකක්. එතකොට මේ නිප්පපංච කියන වචනය ඇත්ත වශයෙන්ම නිවනටත් යොදලා තියෙනවා. නිප්පපංච කියලා කියන්නේ නිවනේ තත්ත්වයක් හැටියට දක්වනවා. ඉතල අපි මේ පපංච කියන වචනේ තේරුම් ගන්න බලමු. අද පවා සමාජයේ භාවිතා වෙනවා. යමක් කෙටියෙන් කියන්නේ නැතුව වැල්වට aran කියනකොට ඔය ප්‍රපංච නැතුව කතා කරන්නේ ප්‍රපංචේ නැතුව කෙටින් කියන එක කියන්න කියලා කියන්නේ. එතකොට කතාව පිළිබඳව බලනකොට ප්‍රපංචය කියලා කියන්නේ මාතෘකාවට අදාළ නැති අන්දමින් අනවශ්‍ය වැල්වට aran කීමක්. නමුත් මේක භාවනාව සිත පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒකේ තියෙන ගැඹුර අපට හෙළි වෙනවා. ලැබුම් සංගයේ මදුපිණ්ඩික ආදී සූත්‍රවලින් අපි මේ අවස්ථානුකූලව කෙටියෙන් සලකා ගත්තොත් මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන විස්තර අනුව අපිට හිතා ගන්න පුළුවන්. අස කන නාසය දිව කය මන කියලා මේ ඉන්ද්‍රිය හයට ඒවට අදාළ අරමුණු ගැටීමෙන් අපි තුල සංඥාවල් ඇති වෙනවා. ඉස්සෙල්ම වේදනාවල් ඇති වෙන යම් කිසි වේදනාවක් වින්දනයක් ඒ වින්දනය තුලින් සංඥාවල් ඇති වෙනවා. ඒ සංඥා පිළිබඳව විතර්ක කරනවා. හිතවිලි පවත්වනවා. අන්නේ හිතවිලි පැවැත්වීම තුලින් ප්‍රපංචයක් ඇති වෙනවා කියලා කියනවා. ඒ ප්‍රපංචය ඇති වෙලා ඒ ප්‍රපංචය නිසා ඇති කරගන්න ඒ නොයෙකුත් අදහස් වලට යට වෙන බවත් ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. ඒ විතර්ක ප්‍රපංච බවට පත් වෙන්න හේතුව මොකද? අර භාවනාවේදී අංකසිය අරමුණක් අර කියාවෝ ඉන්ද්‍රිය හයට එන අරමුණක් ඔස්සේ එන සිටිවිල්ල තණ්හා මාන දෘෂ්ටි කියලා කියන මේ සත්‍යය තුළ තිබෙන කෙලෙස් වල පෙළඹීම උඩ අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රයට හිතුවලා ඇති කරගන්න හිතේ ඇති කරගන්න ප්‍රපංචයක් එතන කියන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය සිටිවිලි රාශියක් තුළ භාවනා යෝගින්ට බොහෝ විට ඇති වෙනවා ඒක. දන්නෙම නැතුව මාතෘකාවෙන් පිට. ඊළඟට ඒක ඒ හිතිවිලි විග්‍රහ කරලා බැලුවොත් ඒව යට තණ්හාව හරි මාන්නය හරි දෘෂ්ටි හරි තියෙනවා. ඒකට අන්නේ ඒ ප්‍රපංචේ ඒවට ගිහිල්ලා යට වුණාට පස්සේ තමන් කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඊළඟට ඒවෙන් හදාගත්තු දේවල් අනාගත සිද්ධියක් තමන්ට වර්තමාන හැටියට පේනවා. අතීත සිද්ධියක් වර්තමාන හැටියට වෙන යනවා ක්‍රියා කරන්න පවා පෙළඹෙන. වටන නුගුත් නිදර්ශන තියෙනවා මේවා කියන්න ඕනේ නැහැ මේ අවස්ථාවේ කියන්න ඕනේ නැත්නම් තම තමනුත් යෝගාවචරේ මේව අත්දැකලා ඇති. ඉතින් කෙසේ හෝ වේවා මේ ප්‍රපංචය කියන වචන ඉතාම වැදගත්. ඒ ප්‍රපංච தত্ত্বය සම්පූර්ණ නැති නිවනෙහි නැති බව පෙන්눔 කරන එක නිසා තමයි පෙන්눔 කිරීමට තමයි නිවන නිප්පපංච නම් හඳුන්වලා තියෙන්නේ. දැන් අර ගාථාවේ කිව්වේ බුදුරජාන් වහන්සේ නිප්පපංචයට කැමති බුදුරජාන් වහන්සේ මට නිප්පපංචය දේශනා කළා. ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ අර හොඳ විතර්ක නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒක තුලින් ප්‍රපංචියට ගියා. මොනොක්තනයි භාවනා යෝගින්ට ඔය භෝජන අහුවෙන්නේ. අපි තුමුණා ආනාපානෙට ඉඳගත්තා. නමුත් අන්තිමට බලනකොට මේ බුදු ගුණ හරි මොකක් හරි හිතීතය යනවා. ඒක අදාළ නෑ ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඔය ඒ විතර්ක තුලින් ඇති කරන ප්‍රපංචය භාවනාවට බාධාවක් බව පැහැදිලිව හෙළිවෙන තව කෙටි සූත්‍ර දේශනාවක් අපට හමු වෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ උපදේශාත්මක කෙටි දේශනාවක්. එතන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි යම්කිසි භික්ෂුවක්ගේ කියන්නේ අදහස කියන්නේ එතන මරණය නරක විදිහට සිදු වෙනවා කියලා කියන්නේ භාවනාව පිරිහීමක් සිදු වෙන්න පුළුවන් කාරණා පහක් තියෙනවා. මොනවද? කම්මාරාමතා. අපි කෙටියෙන් ගත්තොත් කම්මාරාමතා කියලා කියන්නේ භාවනාවට අදාළ නැති නොයෙකුත් වැඩ කටයුතු වලට හිත යෙදීම. හිත කය වෙදීම කම්මාරාමතා. වැඩ කටයුතු වලට කැමති. භස්සාරාමතා. කතාව රුචි කිරීම. කතාව නිතර කතා දොඩා ඉන්න කැමති. කතා කරමින් ඉන්න කැමති. භස්සාරාමතා. නිද්දාරාමතා. නිින්දට කැමති. ඊළඟට සංගණිකාරාමතා. පිරිස එක්ක ගැවසෙන්න කැමති. අන්තිමට දක්වන ප්‍රපංචාරාම ප්‍රපංචාරාම කියලා කියන්නේ ප්‍රපංචයට ඇඳුම් කරන ප්‍රපංචයට කියන්නේ. එතකොට මේ ප්‍රපංච කියන වචනේ වැදගත්කම නිසාද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙටි දේශනාව අගට ගාථා දෙකක් වදාලා යෝ පපංචං අනුයුත්තෝ පපංචාභිරතෝ මගෝ විරාධීසෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං යෝච පපංචං හිත්වානේ නිපපංච පතේ රතෝ ආරාධීසෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං. මේක සමාන ගාථා දෙකක් දෙපැත්ත පෙන්නුම් කරනවා. යම් කෙනෙක් මතන මග කියලා වචනේ වෙන මග කියලා කියන්නේ මෝඩයා මෘගයා. එතන මෘගයා කිව්වට එතන මෝඩයා කියන අදහසයි ගන්න තියෙන්නේ. යම් මෝඩ පුද්ගලයෙක් ප්‍රපංචෙහි මේදිලා ප්‍රපංචයට ඇලුම් කරන විදියෙක් කෙනෙක් නම් ඒ තැනැත්තා නිවණින් නැත් වෙනවා. ඉරාදේසෝ නිබ්බාන යෝගක්ඛේම කියලා කියන සීළු බන්ධනයන්ගෙන් මිදීම කියලා කියන නිවණින් නැත් වෙනවා. නමුත් යම් කෙනෙක් යෝච පපංචං හිට්වාන ප්‍රපංචය අතහැරලා නිප්පපංච පතේ රතෝ අන් නිප්පපංච පත කියලා කියන්නේ ඒ නිෂ්ප්‍රපංච ප්‍රපංචයෙන් ඉවත් වූ මාර්ගෙහි ඒක නිවන් මඟ නිප්පපංච පතේට ඇලුම් කරනවා නම් ඒතනත් ආරාධයීසෝ නිබ්බාණං යෝගක්ඛේමං අතරන් ඒතනත් නිවනට ආරාධනා කරනවා නිවනට කිට්ටු වෙනවා කියන එකයි නිවන් ලබනවා කියන එකයි. ඉතින් ඒනොත් අපට පේනවා මේ පපංච නිප්පංච කියන වචන දෙක ඉතාමත්ම වැදගත්. ඒ වගේ යෝගාවචර ස්ථේරුම් ගැන තිබීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ඒින් අපිට හිතා ගන්න පුළුවන් අප තුල තිබෙන සියුම් මල්ම තමයි මේ හිතවිලි වලට කියන යන්නේ. ඒත් ඔය සතිපට්ඨාන ආදී සූත්‍ර වල ප්‍රකාශ වෙන්නේ ධම්ම කියලා කියන සිතවිලි පවා. ඒවා පවා ධම්ම තණ්හා ලෝකේ පියරූපං සාතරූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති කියලා කියන්නේ. ලෝකේ ඊටාත්ම ප්‍රියයි මේ හිතවිලි කියන જાතිය ධම්ම. ධම්ම තණ්හා. ඒක කාටවත් පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඇතුළත තියෙන සියුම් බන්ධනයක්. හොඳ සිතවිලි ඒවා. නමුත් ඒක තමයි අවසානයේ තියෙන ගැඹුරුම බන්ධ සියුම්ම බන්ධනේ. මේ විතර්ක පටලැවිල්ල අනුද්ද ස්වාමීන් වහන්සේට තිබුණ බව හෙළිවෙන තවත් ලක්ෂණ සිද්ධියක් අපට සූත්‍ර දේශනාවල හමු වෙනවා. කෙලින්ම අනුද්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තමන්ගේ භාවනාවේ ගැටලුවක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සාකච්ඡා කරනවා. එතින් සාරිපුත්ත ඔන්න ඊළාට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මෙහෙමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේට. එවත්නි සාරිපුත්ත මම මට මනුෂ්‍යත්වයේ ඉක්ම වූ මනුෂ්‍යත්වයේ ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් දහසක් ලෝක ධාතුන් මට පේනවා මම දකිනවා. මම වීරිය ආරම්භලා තියෙනවා. මගේ සතියත් හොඳට පිළිහිදලා තියෙනවා. කයත් සංසුන්. මට සමාධියක් තියෙනවා. ඒ වුණාට මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදලා රහත් වෙන්නේ නැහැ. ඔන්න තමන්ගේ ලීලේ ප්‍රකාශ කළා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඉතාමත්ම දක්ෂ මනෝ වෛද්‍ය විද්‍යාඥෙක් හැටි මනෝ වෛද්‍යවරයෙක් හැටියට ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය තුලින්ම ඒ තියෙන ලීලේ හෙළි කරනවා පුදුම විදියට. මෙන්න මෙහෙමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ. දැන් අනුරුද්ධ ආශ්‍රමතුන් අනුරුද්ධයන් කිව්වා නේද? ඔබ දැන් කිව්වා නේද? මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ඊ타මාත්ම පිරිසුදු දිවසින් මම දහසක් ලෝක දකින්නවා කියලා. ඒ ඔබේ මාන්නයයි. එහෙම කිව්ව ඔබේ මාන්නයයි. ඔබ දැන් කිව්වානේ මම වීරය ආරම්භල තියෙනවා. මගේ සතිය හොඳයි. මගේ කයත් සංසුන්. මගේ හිත සමාධිමත් කියලා. ඒක ඔබේ උද්දච්චය. ඊළඟට කියනවා දැන් ඔබ කිව්වානේ ඒ වුණාට මගේ මට තාම රහත් වෙන්නේ නැත්තේ කියලා. නැති කියලා. ඒක ඔබේ කුක්කුච්චය කුකුස. ඒක නිසා අනුරුද්ධ ඔන්න ඔය කියාව කෙලෙස් තුන ඉවත් කරලා ඒවට හිත යොදන්නේ නැතුව අමතාය ධාතු අමෘත ධාතු නමින් හඳුන්වන නිවනට සිත යොමු කරා. පින්නතුනි මේ නිවන කියලා කියන්නේ මේ ඔය දැන් හිතන විදිහ එකක් නෙවෙයි. අන්න අර ඒ කියාපු ඒ සිත් වලින් ඒ කියාපු කෙලෙස් සාදීන් මේ කුටිම පංචස්කන්ධයෙන් සිත මුදා ගැනීම තත්ත්වයයි. ඉතින් අර නිවන හඳුන්වන ඔය කියාපු අමතා ධාතු අමෘත ධාතුව කියන එක බොහෝ විට සූත්‍ර දේශනාවල දක්වන්නේ. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. උට ඒ තුලින් හිතා ගන්න පුළුවන් මේ ශාන්ත ප්‍රණීත හැටියට අර කියාපු හිතවිලි නෙවෙයි. ඒක නියම ශාන්ත ප්‍රණීත වෙන්නේ සබ්බ සංඛාර සමතෝ සංස්කාර සංසිඳ වීමයි. ඒ උපදි හැටියට අල්ලගත්තු දේවල් අතහැරීමයි. අන්න එහෙම එතනින් පෙන්නුම් කරන එකෙන් අපිට පේනවා එතකොට තමන්ට මෙන්න මේ දේවල් තිබෙනවා. මට දිව්‍ය ලෝක පේනවා. මට හොඳට ගම් වීරිය කරනවා. ඒවා හිත හිත ඒක ප්‍රමාදයක්. ඒක ප්‍රමාදයට වැටීම සියුම් කෙලෙස්. ඊළඟට ඔක්කොම වගේ නෙවෙයි. තාම මට මේක ලැබුණ නෑ කියලා හිතන එක කුකුසක්. යෝගාවචරිකුට තියෙන්නේ ඒ තමන්ට අයිති වැඩ කඩේ තුල එදීම මිසක් අපේක්ෂාව දැඩි වුණ හැටි අන්න ඒ තමන් භාවනාව නෙවෙයි ඒ වෙනුවට කොහොම මට මේක තාම ලැබුණ නෑ කියන එකත් ඒක තමන්ගේ භාවනාවේ පරිහානියට හේතුවක්. කොහොම මෙන්න මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රශ්න තුලින් අපට යමක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපට ඒ වගේම වැදගත් සූත්‍ර දේශනාව හමු වෙනවා. උපක්ඛිලේශ කියන සූත්‍රය. ඒක තාමත්ම වැදගත් වටිනා සූත්‍රයක්. මේ අනුරුද්ධ චරිතයට ඒ වගේම එකත් යෝගාවචරණී තාම වැදගත් සූත්‍රයක් හේතු රාශියක් නිසා. ඒක ආරම්භ කරන්නේ මෙහෙමයි. ආරම්භය ශාසනීය එක්තරා සංවේගජනක අවස්ථාවක්. ඒ කියන්නේ මේ පින්නතුන් අහලා ඇති යම් අවස්ථාවක කොසමෑණුවර භික්ෂූන් කලහ කරන්න පටන්ගෙන දෙපිලක් වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේ විවේකයට වැඩම කළ බව මේ පාටලිය වණයට ඒකාන්තරී මේ කවුරුත් වගේ අහලා තියෙනවා. අන්නේ සිද්ධියට අදාළයි. එතකොට කොසඹෑණුවර බුදුරජාණන් වහන්සේ ഘോഷිතාරාම වැඩ වාසය කරන අවස්ථාවේ සංඝයා වහන්සේලා එහෙම කලහ කරන ගබර කරගෙන විවාද කරනකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා මේ සංඝයා වහන්සේලා සමගි කරන්න උත්සාහ කරමින් ප්‍රකාශ කළා. මහණෙනි කලහ කරන්න එපා විවාද කරන්න එපා සමගි වෙන්න කියලා. එතකොට ඒ පිරිස එක භික්ෂුවක් කටකාර භික්ෂුවක් කියනවා ධර්ම ස්වාමී භාග්‍යතුන් වහන්සේ ගිහිලා මේ ගැන කරදර වෙන්න එපා. තමන් වහන්සේගේ විවේකය අනුව එදිනදා සත් විහරණය වශයෙන් ධාන භාවනාවේ යෙදිලා ඉන්නේ. ඒකයි අදහස. අපි අපේ කලහ විසඳ ගන්න. දෙවෙනි වරටත් බුදුරජාණන් වහන්සේ සමගි වෙන්න කිව්වහම අර භික්ෂුව අර විදිහටම කිව්වා. කිසි අනිත් කවුරුවත් නවත්තන්න ගියෙත් නැහැ. තුන්වෙනි වරටත් බුදුරජාණන් වහන්සේ කියනවා තුන්වෙනි වරටත් අර භික්ෂුව අර විදිහට කටකාර විදිහට කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ දා පින්ඩ පාත ගිහින් ඇවිත් සේනාසනය සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන හිටගෙනම ගාථා පිළක් වදාළ බව සඳහන් වෙනවා. ධම්මපදයේ ගාථා සමහර ගාථා තිබෙනවා. වෛරේ ආදීනම කලහ දබරවල ආදීනම ඒ වගේම විවේකසුවේ විවේකයේ වටිනාකම් ප්‍රකාශ වෙන ගාථා පිළක් වදාරලා බුදුරජාණන් වහන්සේ පාර්ලිමේන්තු වණයට වැඩම කරන අතරමඟ භගු ස්වාමීන් වහන්සේ විවේකයෙන් සමිව වැඩ සිටින කෙනට මෙනලා එතෙන්දී ඒ භගු ස්වාමීන් වහන්සේගේ ධර්ම කතාවක් කරලා ඊළඟට උන්වහන්සේ වැඩම කළේ පාචීන වංශ උයනේ මෙන්න මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියලා තුන්නාම අනුරුද්ධ නන්දිය කිම්බිල පුදුම තුන් හවුලක් ඒ ස්වාමීන් වහන්සේලා පාචීන වංශදායේ භාවනා කරන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරන ඒ උයනට ඇතුල් වෙන්න එනකොට උයන් පල්ල ඇතදි දැකලා බුදුරජාණන් වහන්සේ අඳුරගත්තේ නැතුව කියනවා මහණ මේ උයනට ඇතුල් වෙන්න එපා මේ උයනේ ඉන්නවා භාවනා කරන ස්වාමීන් වහන්සේලා තුන්නම කුල පුත්‍රයන් තුන්නම ඒ අයට කරදර කරන්න එපා අපහසු කරන්න එපා කියලා මේ කටහඬ මේ වචන ඇහිලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලනකොට බුදුරජාණන් වහන්සේ වඩින් ඉතින් විනාට අර උයන් පල්ලට කිව්වා උයන් පල්ලසම් කියන්න එපා මේ අපේ ශාස්ත්‍රු මහන්සේ කියලා සිගහට ගිහිල්ලා අර නන්දිය කිම්බිල කියන ස්වාමීන් වහන්සේලා කිව්වා ආයුෂ්මතිනී එන්න එන්න අපේ ශාස්ත්‍රු මහන්සේ වැඩම කරලා තිනවා කියලා ඒක නමක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු පිළිගත්ත තව නමක් සේනා ආසන්නයේ පැනෙව්වා තව නමක් පැන් පාශෝදන පැන් ලැබුවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පාශෝදගෙන වැඩ සිටියාට පස්සේ වැඩමුණාට පස්සේ ඒ තුන්නම වන්දනා කළා සිරිත් පරිදි බුදුරජාණන් වහන්සේ කොහොමද පින්ඩපාත හිම ලැබෙනවා ආදී වශයෙන් සුවදුක් විචාරලා ඔන්න ඊළඟට වැදගත් ප්‍රශ්නයක් අහනවා කොහොමද එතන බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ කියලා අමතන්නේ නමුත් බහුවචනේ නින් අපිට හිතා ගන්න තියෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රධාන තුන් නමක කොහොමද අපි හිතමු දැන් මේ කාලේ කියනවනම් අනුරුද්ධලා කොහොමද අනුරුද්ධලා සමගිව විවාද නොකර කිරි වතුරයි වගේ එකමුතුව ඔවුනොවුන් දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා අන්න නියම සමගියේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ වචන වලින් තියෙන්නේ ඒකට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ලස්සනට පිළිතුරු දුනා එසේ ස්වාමීන් අපි එහෙම අපි ඒ විදිහට සමගිව සතුටෙන් කිරි වතුරයි වගේ එකමුතුව ඔවුනොවුන් දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා ඔන්න එයින් සෑහීමකටපත් වුණා බුදුරජාණන් වහන්සේ අහන කොහොමද අනුරුද්ධයනි ඔබ තුන් දෙනා මේ විදිහට සමගිය වාසය කරන්නේ ඔන්න ඊළඟට කියනවා ඒ ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දෙන විස්තරය තමයි වැදගත් දැන් ලස්සනයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මට සමහර විට මට හිතෙනවා ස්වාමීනි මේක මට විශාල ලාභයක් ලොකු ලාභයක් මට ලැබිලා තියෙන මේ ආශ්‍රමතුන් වහන්සේලා එක්ක එකට වාසය කරන්නට ලැබි මම මේ ආශ්‍රමතුන් වහන්සේලා ගැනම පිළිබඳව මෛත්‍රී සහගත කාය කර්ම පවත්වන එලි පිටත් රහසිනුත් මෛත්‍රී සහගත වාක් කර්ම පවත්වනවා එලි පිටත් රහසිනු මෛත්‍රී සහගත මනෝ කර්ම සිටිවිලි පවත්වනවා එලි පිටත් රහසිනු ඒ වගේම මට ඇතැම් අවස්ථාවක හිතෙනවා මම මගේ හිත ඉවත් කරලා මේ ආශ්‍රමතුන් වහන්සේලා ගීතානුව පවතින්න ඕන කියලා මම එහෙමත් හිතෙනවා ඉන්න අවස්ථාවල මට හිතෙනවා ඇත්ත වශයෙන් අපි කයින් තුන් දෙනෙක් වුණාට සිටින්න එක එතකොට ඊළඟට ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේම නන්දිය ස්වාමීන් වහන්සේත් ඒ වගේම ප්‍රකාශ කළා කිම්බිල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒකට අනුමෝදන් කළා. ඊළඟට අහනවා තවදුරටත් කොහොමද අනුරුද්ධයිනි ඔබ අප්‍රමාදීව දින ගත කරන දවස ගත කරනවද මේ වීර්ය වඩමින්? එසේය ස්වාමීන් කියලා ඔන්න ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ මේ තුන් නමගෙන ගිය දිනචරියාව ප්‍රකාශ කරන එකත් ඉතාමත්ම විශේෂයෙන් සංඝ පරපුරට වැදගත් ආදර්ශයක්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ මේ තුන් නම නේතන ඉන්නේ දැන් ස්වාමීනි අපි තුන් නමගෙන් ගමට පිණ්ඩපාතේ වැඩලා පළමුවෙන්ම පිණ්ඩපාතේ අරගෙන එන භික්ෂුන් වහන්සේ ආසන පනවනවා ඊළඟට පැන් බීමට ආශේ දීම ආදියට පැන් සකස් කරලා තබනවා වැඩි ආහාර දාන බඳුන සකස් කරලා තබනවා ඊළඟට ගමෙන් අන්තිමටම පිණ්ඩපාතේ වැඩෙන භික්ෂුව ඒ වැඩි ආහාර බඳුනෙන් යමක් තියෙනවා නම් Tamanta අනුභව කරන්න කැමති ඒක අනුභව කරනවා එහෙම නැත්නම් ඒ වැඩි ආහාර ගෙනහිල්ලා තනකොළ නැති තැනක එහෙම නැත්නම් සතුන් නැති දියක පාකල්ලා හරිනවා ආයේ භාජනය ගෙනල්ලා හොදලා තියෙනවා ආසනය ඉවත් කරලා තියෙනවා ඊළඟට ඒ වගේම දානශාලාව අමුදිනවා ඒ වගේම අපි තුන්නම ගෙන් යම් කෙනෙක් කිස් පැන් භාජනයක් තියෙනව දැක්කොත් ඒක අපි පුරවලා තියෙනවා තනිව ඒක උස්සන්න බැරි නම් දෙවැන්නෙකුට අපින් සංඥාවක් කරලා ගෙනද අපි දෙන්න එකතු වෙලා තෙන්පාගෙන යමින් කරන ඒ වෙනුවෙන් වචනයක්වත් අපි වියදම් කරන්නේ නැහැ මේ සමගිය පෙන්නුම් කරන්නේ ඒ වගේම දවස් පහකට වරක් අපි තුන්නම මුළු රාත්‍රියේම ධර්ම සාකච්ඡාව ඉදිරියට අවදීන් ධර්ම සාකච්ඡාවක් ඉදිරියට බුදුරජාණන් වහන්සේකට සාදු සාදු කියලා බොහොම හොඳයි අනුරුද්දේනි කියලා ඊළඟට අහන ඔබ මේ හැම මේ විදිහට ජීවත් වෙන අතරේ යම් කිසි උතර මනුෂ්‍ය ධර්මයක් භාවනාවෙන් උසස් සත්‍යයක් ලබාගෙන තියෙනවා. උන්නේ අවස්ථාවේ අනුරුද්ද ස්වාමීන් වහන්සේ ඒ තුන් නමතම පොදු වුණු භාවනා ගැටලුවක් ප්‍රකාශ කරනවා. ස්වාමීනි අපට යම් අවස්ථාවල භාවනාවේදී ආලෝකයක් දකින්න ලැබෙනවා. රූපත් පෙනෙනවා. නමුත් ටික වෙලාවකින් එව නැති වෙලා යනවා. ඒකට හේතුව අපිට සලකා ගන්න බෑ. අපි දන්නේ නැහැ. උන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බෝධිසත්ව අවදියේ අධ්‍යක්ීම් ලස්සනට ඉදිරිපත් කරන අනුරුද්ද ස්වාමීන් වහන්සේලාට උපදේශ වශයෙන් මේ කාලේ ක්‍රමවේදී අහන කට්ටියට ඊටාත්ම භාවනාවේ ක්‍රමවේදී අහනට ඊටාත්ම ප්‍රයෝජනවත් වෙන බුදුරජාණන් වහන්සේ කොයි තරම් වීරියක් දරලාද මේ භාවනාව පිළිබඳවත් ලබා ගන්න තිබෙන්නේ මේ විදිහට ප්‍රකාශ කරනවා අනුරුද්දේනි මටත් ඔහොම අවස්ථාවක් ඇති වුණා සමහරවිට ආලෝකයක් එනවා දර්ශන පේනවා ඊට ගමන් නැති වෙලා යනවා මම එතකොට මේ මොකද මෙහෙම වුනේ කියලා මම ඒකට හේතුව විමසලා බලනවා හේතු වල විමසලා බලනකොට මට පේනවා මට දෙගිඩියා විචිකිච්ඡාව ඇති වුණා ඒ විචිකිච්ඡාව ඇතිවීම නිසා මගේ සමාධිය නැති වෙලා ගියා ගිලිහි ගියා ඒක නිසා යර ආලෝකය නැති වුනේ රූප දර්ශනය නැති වුනේ ඉතින් මම ඊළඟට අදිෂ්ඨාන කරනවා මම විචිකිච්ඡාව නැතුව මම භාවනා කරනවා ඔහොම කරගෙන යනකොට ඔන්න ඒ ආලෝකය එනවා දර්ශනය කරනවා නමුත් ආයෙත් ඒක නැති වෙලා යනවා ඒ වෙලාවේ මම සරකලා බලනකොට මෙන්න මෙහෙම හිතෙනවා ඒ ලැබෙන ආලෝකය ආදී හරියට මම මෙනෙහි කරේ නැහැ මෙනෙහි කිරීමේ අඩුපාඩුවක් නිසා ඒ සමාධිය චුත වෙලා සමාධිය ගිලිහිලා ඒක වුණා. ওই විදිහට 11ක්ම සඳහන් වෙන බුදුරජාන් වහන්සේට 11 උපක්ලේශයක් ඇති වුණ බව. ඒ වගේම එතන අපි කෙටියෙන් ගත්තොත් ඊළඟට ඇතැම් අවස්ථාවල තීන මිද්ද කියලා කියන නිදිමත ආලසගත නිදිමත නිසා තවත් අවස්ථාවල යම් කිසි තැති ගැන්මක්. කැලෑවක භාවනා කරන අවස්ථාවක ඔය සතිකුගේ ආදී මොනවා හරි නැත්නම් භාවනාව තුලින් ඇති වෙන යම් දර්ශන නිසා තැති ගැන්මක්. තවත් අවස්ථාවල අනවශ්‍ය උදම් වීමක් ලොකු සත්‍යක් සීමාන්තික සත්‍යක් ඇතිය. ඒ රූප දැකීම අතුලින් තවත් අවස්ථාවක වීරිය වැඩි වීම නිසා සමාධිය ලැබීම. තවත් අවස්ථාවක වීර්ය අඩු වීම නිසා තවත් අවස්ථාවක ඕනෑමට වඩා ඇල්ම කිරීම ඒ දකින දර්ශනවලට. තවත් අවස්ථාවක ඒවා පිළිබඳව පමණට වඩා හිත යෙදීම ඔය විදිහට ඊටාම සිවුම් මන්දමින් ඒවට උපක්ලේශ කියලා කියන්නේ පින්නොත් දැන් කෙලස් කියන එක සාමාන්‍යයෙන් අඳුන ගන්න පහසුයි. උපක්ලේශ බොහෝ විට නොපෙනෙන සියුම් දේවල් සමයට හොඳ ස්වරූපයෙන් එන එකක් දැන් භාවනාව කරගෙන යනකොට සතුට එනකොට කවුරුත් හිතන්නේ හොඳයි කියලා. නමුත් ඒකම භාවනාවට බාධා. ඔන්න ඔය විදිහට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අනුශාසනාවක් කරලයි බුදුරජාණන් වහන්සේ පාර්ලිය වණයට වැඩම කළේ. ඔන්න එතකොට උපක්ලේශ සූත්‍රය තුනත් අපට හුඟක් දේවල් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ජීවිතය පිළිබඳව දැනගන්න පුළුවන්. ඊළඟට වැදගත් සූත්‍රයක් ඒත් හුඟක් කාරණා අපට එකතු කරගන්න පුළුවන්. ඊට චූලගෝසිංග සූත්‍රය කියන එක මැදුම් සංගයේ තිබෙනවා. ඒ අවස්ථාව සඳහන් වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ නාදික කියන ගමේ ගින්ජකාවසත කියලා කියන gadul ආවාසයේ වැඩම ආශ්‍රය කළ කාලයක්. ඒ කිට්ටුවම තමයි ගෝසිංග ශාලවණිය තිබිලා තිබෙන්නේ. එතකොට ඒ ගෝසිංග ශාලවණිය මේ අවස්ථාව වෙනකොට ඒත් මේ තුන් නම පුදුම මිත්‍ර තුන් නම අනුරුද්ධ නන්දිය කිම්පි මේ තුන් නම ඒ අවස්ථාවේ ගෝසිංග ශාලවණිය භාවනා කරමින් සිටිනවා. බුදුරජාණන් වහන්සේ හැන්දෑවරුවේ භාවනාවෙන් නැගිටලා මේ ගෝසිංග ශාලවණියට වැඩම කරන අතරේ එතනත් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන යම් හේතුවක් නිසා අර උපක්ලේශ සූත්‍රය වගේම උයන් පල්ලා ඈතදීම බුදුරජාණන් වහන්සේ අඳුරු ගන්න නැතුව මේකට ඇතුල් වෙන්න එපා කියලා කියනවා. එතෙන්දිත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒක වළක්වලා ඒක ආකාරයෙන් එතන සඳහන් වෙන්නේ. ඊළඟට ආයිත් නොකියුවට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සීලෙත් පරිදි අර සුවදුක් විමසලා කොහොමද ජීවත් වෙන්නේ කියලා අහුවාම අර කලින් කියාපු ආකාරයට ගෝසිංග ශාලවණේදීත් මේ තුන් නම ප්‍රකාශ කරනවා. තමන්ගේ දින චර්යාවක් සමගිකමක්. නමුත් ඔන්න භාවනාව ගැන අහන අවස්ථාවයි එතන විශේෂ. බුදුරජාණන් වහන්සේ කොහොමද අහනකොට කොහොමද දැන් තුරු මිනිස්සු ධම්මමක ලබාගෙන තියනවද කියලා. ඒ අවස්ථාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද නැත්තේ ස්වාමීනි? මොකද නැත්තේ ස්වාමීනි කියලා ගෞරවයෙන් කිව්වා නෙවෙයි. කියලා අන්න තමන් ලබාගත්තු බව ප්‍රකාශ කරනවා. මොකද්ද ඉස්සෙල්ලා කියන්නේ? මම අපි මේ විදිහට එතන තුන්වම වෙනුවෙන් කතා කරන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අපි මේ කාමයන්ගෙන් නිවත් වූ මෙන්න මේ විදිහ ප්‍රථම ධාන අවස්ථාව ප්‍රථම ධානයට කැමති හැටියට සම්වදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අඳුන කොහොමද මේකත් ඉක්මවලා තවත් තත්ත්වයක් ඔබ ලබාගෙන තිබෙනවද? එතකොට කියනවා දෙවෙනි ධාන. ඔහොම එක පාරට කියන්නේ තමන් ඔක්කොම ලබා ගත්ත බවන් රුදු සාන්නාසේ එකින් එක බුදුරජාණන් ප්‍රශ්නයට අනු ඉහළ ඉහළ ධ්‍යාන දක්වා කියලා අන්තිමට මේව සංඥාන අසඤ්ඤායතන කියන ඉහළ අරූප ධ්‍යානයක් ඉක්මවල සංඥා වේදිත නිරෝධ කියන යතු උසස් තත්ත්වයටපත් වෙලා එයින් නැගිටලා ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රවයන් ශේකල බව ප්‍රකාශ කළා කියන රහත් වුණා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ යා බොහොම හොඳයි කියලා සාදු සාදු කියලා කවක් ධර්ම කතාවකුත් කළා වැඩම කළා. වැඩම කළාට පස්සේ අමුතු සිද්ධියක් මේ නන්දිය කිම්බිල කියන ස්වාමීන් වහන්සේලා දෙනම ඇවිල්ලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා එවත්නි මේ ඔබට අපි කිව්වද මේ අපි මේ තත්ත්ව ලබාගෙන තියෙනවා කියලා ඔබ දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ අරහත්ය දක්වාම මේ අපි තුන් දෙනා වෙනුවෙන් කතා කරේ. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ආයස්මතුන් වහන්සේලා මට කිව්වා නෙවෙයි මම හිතින් දුටුවා ඔබ වහන්සේලා මේවා ලබාගෙන තියෙන බව ඒ වගේම දේවතාවුනුත් මට ඇවිල්ලා කිව්වා. ඉතින් මෙන්න මෙතන විශේෂ දෙයක් තිබෙනවා. ඒ කියන්නේ දැන් මේ තුන්වම අරතරන් සමගිව හොඳට බෙදා හදාගෙන හිටියට තමන්නේ ලබාපු උත්තර මානුෂීය ගුණධර්ම උනොන්ට ප්‍රකාශ කරේ නෑ. ඒක සාධනෙ හඳුන්වන්නේ වටිනා ගුණයක් හැටියට. අධිගම අප්පිච්චතා කියලා කියනවා. ඒකත් අල්පීච්ඡතා ගුණයක්. තමා ලබාගත්තු තත්වය කිය කියා යනවට ප්‍රසිද්ධ කරනවට පොත්පත්වල දාගෙන යන එකක් විදිය දෙයක් නෙවෙයි. ඒක ගැඹුරු වටිනා දෙයක්. ඒකේ වටිනකම නැති වෙනවා කිය කියා යාම තුලින්. ඉතින් වෙන එකක් තබා මේක ඉතාමත්ම උත්කෘෂ්ඨ අන්දමින් කිරීමේදී අන්න එකට හිටියේ තුන්නම්වත් උනොන්ට කිව්වේ නෑ තමන් මේ තත්ව ඥාන තත්ව ලබාගෙන රහත් වෙලා ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ ගුණය තේරුම් ගත්තු සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි මෙතන කියන්නේ යක්ෂයෙක්. දීඝ පරජන කියන යක්ෂයෙක්. එතන අමුතු ඊළඟට අමුතු කතා මාර්ගකට යනවා. දීඝ පරජන කියන යක්ෂයෙක් මෙන්න මේ කතා ප්‍රවෘත්ති අහන් ඉඳලා බුදුරජාණන්සේ වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එතන ගුණ කතනයක් ප්‍රකාශ කරනවා මේ තුන් නම පිළිබඳව. මේ තරම් වටිනා ගුණ සම්පන්න අය කියන එකයි ඒ දීඝ පරජන යක්ෂයා ප්‍රකාශ කරන්නේ. මෙහෙමයි මේ වජ්ජි රටට ලොකු ලාභයක්, වජ්ජි වැසියන්ට විශාල ලාභයක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රටේ වාසය කිරීමත්, ඒ වගේම මෙන්න මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන තුන් නම වාසය කිරීමත් කියන ඒ ගුණ ഘോഷයක් ප්‍රකාශ කළා. ඒ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ඒ දීඝ පරජන යක්ෂයා කළ ප්‍රකාශය ප්‍රතිරාව කළ හරියට මේ පින්වතුන් දන්නවනේ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ආකාරයට බුමාටු දෙවියන් මේක ප්‍රතිරාව කළා. ඊනාට චාතුම් මහරාජික සාගතින් සාදී වශයෙන් අකනිටා දක්වා ඒ ගුණ කීර්ති ഘോഷාව මේ තුන්නා පිළිබඳව ප්‍රකාශ වුණ බව ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. අනුරුද්ධ නන්දිය කිම්බිල කියන ඒක එක්කම ඒ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේත් ඒකට එකතු කරා බව. එසේ යදීග මේ තුන්නාම කොයිතරම් වටිනවද කියතොත් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන ටික යම් පෞලකින් මේ තුන්නාම ගිහිල්ලා පැවිදි වුණා නම් ඒ පෞලේ අය මේ තුන්නාම ගැන ප්‍රසාද සිතින් තහන් සිතින් හිතනව නම් දීර්ඝ කාලයක් හිතසුව පිණිස ඒ පෞලක හේතු වෙනවා හිතිවිලි. ඒ වගේම යම් ගමකින් යම් නගරයකින් යම් ජනපදයකින් මේ තුන්නාම පිට වෙලා මහණ වුණා නම් ඒ අය හිතනව නම් මේ තුන්නාම ගැන එයාට විශාල ඒක තුල ආනිසංසයක් කියලා සදේ අන්තිමට කියනවා. දෙවියන් බ්‍රහ්මයන් සදේව ලෝකියම හිතනවා කියලා ලොකු ගෞරවයක් බුදුරජාණන් වහන්සේ තුන්නාම පිළිබඳ ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න චූල ගෝසිංග සූත්‍රය තුලින් අපට පේනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර කියාපු විශේෂ තත්ත්ව ඔක්කොම ලබලා රහත් වුණ බව. ඉතින් ඊළඟට ඒ වගේ වටිනා චරිතයකින් ශාසනයට වුණ විශාල අනුග්‍රහයක් අපට හෙළි වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. මහා පරිනිබ්බාන මේ පින්වතුන් දන්නවා පිරිවන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට කලින්ම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාලා ඉවරයි. එතකොට මේ පරිනිර්වාණය වෙන අවස්ථාව වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ හිටියා. ඊළඟට හිටියේ ස්වාමීන් වහන්සේලා අතර ඉතාමත්ම වැදගත් වටිනාම ස්වාමීන් වහන්සේ නමක්. එතන මූලිකව සංවිධායක වගේ වටිනා තැනක් ගත්තු කෙනෙක් තමයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ උන්වහන්සේගේ දිවස් ඒ ශක්තිය තුලින් ඒ මහා පරිනිර්වාණය හා සම්බන්ධ කටයුතු ඒවා හොඳින් කරන්න අවස්ථාව සැලසුම් ආකාරය පුදුම විදිහට සඳහන් වෙනවා. ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක් අවශ්‍ය ටික ගත්තොත් ඔන්න බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳලගෙන ඔන්න පරිනිර්වාණ අවස්ථාවේදී මේ පින්නතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවසාන පශ්චිම බුද්ධ වාචා කියලා පශ්චිමා බුද්ධ වාචා කියලා කියන අවසාන බුද්ධ වචනය හඳ දානි භික්කවේ ආමන්ත්‍යාමියෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. හොඳයි ඉතින් දැන් ඉතින් මහණෙනි මම නුඹලාට ආමන්ත්‍රණය කරමි සංස්කාරයන් නැසෙන සුළුයි අප්‍රමාද වෙන විනිට කටයුතු සම්පාදින කරන්න කියලා හැම ප්‍රකාශ කරලා බුදුරජාන් වහන්සේ පරිනිර්වාණයට සූදානම්ව පළමුව ප්‍රථම ධ්‍යානයට සම්වැදිලා දෙවෙනි ධ්‍යානය තුන ආදී වශයෙන් සංඥාවේද නිරෝධය දක්වාම සංවැදිලා, සංඥාවේදිත නිරෝධයට සංවැදුනහම ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සුව පිරිනිවන් පෑවයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමීනි අනුරුද්ධ මේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා, නෑ ආනන්ද, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ නෑ. උන්වහන්සේ සංඥාවේදිත නිරෝධයට සංවැදුනා පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආයිත් යටි යට ධානයකට සංවැදුනා. නේව සංඥාන අසංඥාන ආදී වශයෙන් ප්‍රථම ධානයට දක්වා පහළට ධානයවලට සංවැදිලා ආයම ඉහළට පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට, දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානය, තුන්වෙනි ධානයෙන් චතුර්ථ ධාන, හතරවෙනි ධාන, හතරවෙනි ධානයට සංවැදිලා ඉවර වෙලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවා දාලා. ඒ පිරිනිවන් පාවා දාලා අවස්ථාවේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මහා භූමිකම්පා ආදී විශාල විශේෂ දේවල් සිද්ධ වුණා. චක්‍රයා මහා බ්‍රහ්මයා ආදී දෙන්නත් තාප ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. ඉතින් එතෙන්දි ඥානසුද්ධ ස්වාමීන් වහන්සේගේ විශේෂත්වය තියෙන්නේ, ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සිත පරිනිර්වාණයට පත් වූ ආකාරයේ ප්‍රකාශ කරන වටිනාම ගාථා දෙකක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. නාහු වස්සාස පස්සාසෝ තිත චිත්තස්ස සාදිනෝ අනේජෝ සම්ති මාරබ්බ යම් කාලම් මකරී මුනි. ඒ කියන්නේ ආස්වාස ප්‍රශ යම් කුෂ්ණාව ඉවත් කළ ඒ බුද්ධ මුනිවරයා, තිරසිත ඇති බුද්ධ මුනිවරයා තිත චිත්තස්ස සාදිනෝ, ඒ යම් ශාන්තියක් නිර්වාණ ශාන්තියක් මුල් කරගෙන කාලක්‍රියා කළාද? එතන කාලක්‍රියා කියන වචනේ යොදන තේ විශේෂාර්ථයකින්, යම් නිර්වාණ ශාන්තියක් මුල් කරගෙන කාලක්‍රියා කළාද? කළසේක්ද? උන්වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස නතර විය. ඒ පළවෙනි ගාථාවේ. ඊළඟට කියවෙනවා ඊළඟ ගාථාවේ, අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු. අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි, ඒ මරණ වේදනාව නොසැඟවුණු සිතින් දරාගත්තා. නොසැඟවුණු සිතින් මේ වේදනාව දරාගත්තා. ඒ සමාධි ශක්තිය තුළින් වේදනං අජ්ජවාසයි අන්තිමට පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු. පන්දමක් නිවී යාමක් මෙන් සිතෙහි විමුක්තිය විය කියලා බුදුරජාණන් වහන්සේගේ සිත පරිනිර්වාණයට පත් වූ ආකාරය එතන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකත් වැදගත් දෙයක්. එතකොට ඒ වගේ නාමතුන් දිගට නොකියුවත් අපි වෙන වෙන තැන්වල ඒවා විස්තර කරලා තියෙනවා. ඊළඟට පරිනිර්වාණයට පත් වෙන අවස්ථාවේදී සංඝයා වහන්සේලා, නොරහත් සංඝයා වහන්සේලා බිම පෙරලි පෙරමින් ශෝක කරමින් ඇඬුව බව එතන සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවයි මං වැඩි, ලෝකෙට තිබුණ ඇස නැති වුණා මං වැඩි කියලා ඒ විදිහට ශෝක වෙන අවස්ථාවේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා අස්වසමින් මෙහෙම ප්‍රකාශ කරනවා, මහණෙනි අඩන් එපා, වැළපෙන්න එපා. ඇයි? භාග්‍යවතුන් වහන්සේ කලින්ම කියලා තියෙනවානේ සියලුම ප්‍රියමනාපයගෙන් වෙනවීමක්, වෙනස් වීමක්, පියෝනීමක් කියනවා කියලා. කිසිම මේ සංඝත වූ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන සකස් කළ දෙයක් නොනැසී නොදිනී තියෙනවා කියන එක වෙන්න බැරි දෙයක්. ඒ වගේම මේ දේවතාවුන් දොස් පවරනවායි මේ සංඝයා වහන්සේලා මෙහෙම හැසිරීම ගැන. එතකොට ඊළඟට සංඝයා වහන්සේලා කොහොමද දේවතාවුන්, එතකොට දේවතාවුන් හා සම්බන්ධීකරණය කරන්නේ? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කොහොමද මේ අවස්ථාවේ දේවතාවුන් පවතින්නේ කියලා ඇහුවා. එතකොට කියනවා, ඒත් නොරහත් දේවතාවුනුත් අර විදිහටම බොහොම වැළපෙනවා, අඬනවායි. නමුත් රහත් බ්‍රහ්ම රාජයන් වහන්සේලා හැම මේ ලෝකයේ හැම දෙයක්ම සංස්කාරයන් අනිත්‍යයි කියලා මෙනෙහි කළා. ඒ ධර්ම සිහිලා හිත සනස ගන්නවායි කියලා. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා, එතන ගිහිල්ලා දැන් කුසිනාරානුවර මල්ල රජ දරුවන්ට දන්වන්න භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ පණිවිඩය ප්‍රකාශ කළ හැකි. මල්ල රජ දරුවනුත් අර විදිහට මඬන්න දුන්නන්න පටන් ගත්තා. අන්තිමට ඒ වගේම කිව්වා, දැන් කරන්න තියෙන ටික කරන්නේ කියලා, කියන්නේ ආදාහන හා සම්බන්ධ කටයුතු බාරගන්නේ කියන එකයි. ඉතින් ඒ මල්ල රජ දරුවන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන මළුවට ගෙන යාමට අට දෙනෙක් මල්ල රජ දරුවන් හොඳට නාලා හොඳ පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන ශ්‍රී දේහය ඔස්සන්න බලනෝ ඔස්සන්න බෑ. මේ අවස්ථාවේදීත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ගානෝයි, ස්වාමීනි මේ අපිට මේ මෙච්චර සහකරද්දී මේක උස්සන්න බැරි. ඔන්න එතකොට කියනවා මල්ල රජ දරුවන්ට කියනවා, ඔබලා ඔබගේ තේ අදහස වෙනස්, දෙවියන්ගේ බලාපොරොත්තු වෙනස්. ඊනට අහන කොහොමද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ? ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ නගරයේ දකුණු දොරින් මේ ශ්‍රී දේහය අරගෙන ගිහිල්ලා නගරයෙන් පිට ආදාහනය කරන්න. නමුත් දේවතාවුන් බලාපොරොත්තු වෙන්නේ මේක උතුරු දොරින් ගෙනහිල්ලා නගරයට නැගිනිහිර දිශාවෙන් පිහිටි මකුඩ බන්ධන කියන චෛත්‍ය ළඟ ආදාහනය කරන්න. හොඳයි, එහෙනම් දේවතාවුන්ගේ බලාපොරොත්තු වන් සිත් වේවා කියලා කිව්වට පස්සේ ඊළඟට ඒ විදිහට බුද්ධ ශරීරය ගෙන ගියා. ඊළඟට ඔන්න චිතකේ තබලා මේ මල්ල රජ දරුවන් හතර දෙනෙක් අර වගේම පිරිසිදුව සකස් වෙලා සූදානම් වෙලා මේ චිතකයට ගිනි තියන්න උත්සාහ කරනවා. ගිනි අල්ලන්නේ නැහැ. ඒ අවස්ථාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මොකද ස්වාමීනි මේ චිතකය ගිනි අල්ලන්නේ නැත්තේ ඔන්න එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකත් දේවතාවුන්ගේ බලාපොරොත්තුවක් වෙනයි ඔබේ බලාපොරොත්තුව වෙනයි දේවතාවුන් මෙන්න මෙහෙම කල්පනා කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ වචනින් පාවිච්චි කරනවා නම් ආයුෂ්මත් මහා කාශ්‍යප 500ක් පමණ භික්ෂුන් වහන්සේලාත් එක්ක පාවාන්තර කුසිනාරාවට එනේ දීර්ඝ මාර්ගයේ ගමන් කරමින් සිටිනවා එතකොට දේවතාවුන්ගේ අදහස මේකයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇවිල්ලා බුදුඥාන වහන්සේගේ පාවාන්තරතුරු මේ චිතකය ගිනි නොදැල්වේවා කියලා එහෙම දේවතාවුන්ගේ බලාපොරොත්තු තියෙනවා කියලා කිව්වා එතකොට ඒකටත් අනුව මේ අය මේ චිතකය ගිනි දැල්වීම මදක් ප්‍රමාද කළා යථා කාලයේදී මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් පිරිසත් එක්ක ඇවිල්ලා ඇඟිලි බැඳගෙන මේ චිතකය වටා තුන්වරක් පැදිමුණු කරලා බුදුඥාන වහන්සේගේ පාද ප්‍රදේශයෙන් චිතකය විවෘත කළා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වන්දනා කළා ඒ 500ක් භික්ෂුන් වහන්සේලාට වන්දනා කළා වන්දනා කළ හැටියේ චිතකය ඉබේටම ගිනි දැල්වෙන බව මේ සූත්‍ර සම්දේශනාව සඳහන් වෙනවා එතකොට ඔන්න අපිට පේනවා දැන් මේ කාලේ ওই විදිය උත්සව අවස්ථාදීදී අපි කියන්න ඕනේ නෑනේ නානාවිධ කණේ උපකරණ ඇහි උපකරණ තියාගෙන ඒවා සංවිධානය කරනෝනේ අතීතයේ ඒත් දිව්‍ය ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ශක්තියක් නෑනේ ඒ සම්බන්ධීකරණ පවත් ගන්න පුළුවන් ශක්තියක් මේ කාලේ ඇති කියලා හිතන්න අමාරු අන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිසිවක් නැතිව දැන් මේ කාලේ ඔය පරිගණක පුහුණුව වගේ තමයි අතීතයේ ධ්‍යාන ආදී පිළිබඳව තිබුණු උනන්දුව හැම කෙනෙක්ම විශේෂ උත්සාහ හැටියට දරුවේ සිත දියුණු කරගන්නයි ඒ බාහිර උපකරණයක ඒ මෙවලම් එක කරන එකක් නෙවෙයි මේ බඳු යෝගීක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර කැපී පෙනුනේ උන්වහන්සේට කැපී පෙනෙන අවශ්‍යතාවක් නැත ඊට වඩා අනිත් ස්වාමීන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙලා තිබුණ නිසා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම දක්ෂාන්දමින් අවස්ථානුකූලව මහා පරිනිර්වාණය කියන ශ්‍රේෂ්ඨ අවස්ථාවේ ඒ කටයුතු සංවිධානය කළේ උන්වහන්සේගේ ධ්‍යාන අභිඥා ශක්තියන් උපකාර කරගෙන ඉතින් අපි කල්පනා කරන්න ඕන මේ යුගයේ මේ අවුරුද්දක් ආරම්භ වෙන යුගයේ එතකොට මේ කියාපු මේ වළංගුල ආනිසංශ වගේම ආදීනවත් ලෝකෙට ප්‍රකට වෙච්ච අවස්ථාවක් ඒ වනිසාම අපේ මිනිස්යාගේ ඒ අර කියාපු චිත්ත ශක්තියින් ඒ අපේ මිනිස්යත්වය හා සම්බන්ධ විශේෂ ශක්තියින් ගුණධර්ම ඒවා පරිහානියට යන අවස්ථාවක් මේක ඒ බඳු අවස්ථාවක දැන් මෙතෙක් මේ අපි ප්‍රකාශ කරන අනුරුද්ධ චරිතේ අර කියාපු වටිනා ගුණධර්ම සමගි භවයේ පරමාදර්ශයක් කියලා කියන්න පුළුවන් ඒකට උන්වහන්සේලා දැඩි වීරියක් යොදලා මේ රජදරුවන් සමහර විට මේ ධර්මයේ සඳහන් වෙන හැටියට ඒ ඍත තුනට අර බුදුරජාණන් වහන්සේ වාසය කළා වගේ ඍත තුනට ගැලපෙන මන්දිරවල සමහර විට වැසි ඍතුයේ පහළ මානෙට බහින්නත් නැතුව ඒ කිසිව මැලි ශරීරය ඇති ශාක්‍ය කුමාරවරු ඒ කැළේ අර විදිහට දුක් මැද්දේ අර බණ භාවනා කළා විශේෂ වීරයක් දරලා අර තත්ත්ව ලබා ගත්තේ නිකන් නෙවෙයි සංසාර විමුක්තිය අරමුණු කරගෙනයි ඒ එක්කම අර කියාපු ඥානාභිඥා ආදිය තුලින් ලෝකයාට ලෝකයට විශාල සේවයක් සිදු කළා එක නිසා මේ පින්වතුන්ට හිතන්න අවස්ථාවක් විශේෂයෙන්ම භාවනා යෝගින් යෝගාවචරින්ට මේ අනුරුද්ධ චරිතයේ අඩුපාඩුකම් වගේම මේ ශක්තිය තුලින්ත් මෙතික් මේ ප්‍රකාශ කළ කාරණා ආශ්‍රයෙන් මේ සිතේ උපක්ලේස අපි අර ප්‍රකාශ කළේ ප්‍රපංච කියන වචන ඒක ආශ්‍රිතව භාවනා යෝගින්ට බොහෝ විට හොඳ මුහුණු වරින් පේන ඒ බාධක තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එක්කත් සාරිපුත් ස්වාමීන් වහන්සේ එක්කත් ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කළ සාකච්ඡාවලින් ඊළඟට ඒ උන්වහන්සේලා ධ්‍යාන අභිඥා ආදිය ලබාගෙන ලෝකයාට විශාල සේවයක් ඒවා අතුලින් කළ බවට පේනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ පරමාර්ථයන් අපි හිතාගෙන බලනවා නම් අන්න අර ආධ්‍යාත්මික අධ්‍යාත්ම ශක්තිය දිනු කර ගැනීම ශීල සමාධි ප්‍රඥා කියලා තුනක් තියෙනවා. එතකොට ශීලය උපකාර කරගෙන සමාධිය වඩලා ඊළඟට ඒක උපකාරගෙන තමයි ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. දැන් මේ කාලේ නොයෙකුත් විදිහේ කතාන්තර ඇහෙනවා ලබනක් ඇහුව පමණින් මාර්ගඵල ඔක්කොම ලබා ගන්න පුළුවන් කියලා. දැන් තැන්වල අතීත ජීවිතවල සූත්‍ර දේශනාවල අතීත ජීවිතවල ඒවා දිනු කරගත්තු අය නම් සෝවාන් ඵලයේ පමණක් නෙවෙයි රහත් ඵලයේ පවා සමහර විට එක පොඩි අනුශාසනයක් බුද්ධ වචනයක් උපකාර කරගෙන රහත් වුණා. එපමණකින් කෙනෙක් හිතනවා නම් මේවා අර දැන් මේ කාලේ උපකරණ වගේ ක්ෂණිකව ලබා ගන්න පුළුවන් කියලා ඒක මුලාව. ඉතින් අන්න ඒක නිසා මේ අපි කල්පනා කරන්න ඕන මේ ශාසනික වටිනාකම් කියන්නේ නෝවල් අපිත් මේ උපකරණ පාවිච්චි කරන බව ඇත්ත. නමුත් මේවා උපකරණ හැටියටම පාවිච්චි කරනවා මිසක් මේවා අපේ ජීවිතයේ පරමාර්ථය ඉලක්කය හැටියට ගන්න නරක. මේවායින් යම් පිටක් අපිට ලබා ගන්න පුළුවන් නම් අපි අර අධ්‍යාත්ම ශක්තිය දිනු කරගන්න අන්නේකයි. ඒකයි අපි අර එදිනා ජීවිතයේදී අපි සිව්පසේ උපකාර කර ගන්නවා වගේ රහත් වීමට මෙන්න මේ හැම එකක්ම දැන් මේ ප්‍රකාශ කරන වචන මේවා මේ කියන යාන්ත්‍රික යුගයේ මේ විද්‍යුත් උපකරණ ආදී උපකාර කරගෙන මේ පින්නතුන් බණ අහන්නේ තවත් නොයෙකුත් දේවල් කරනවා. නමුත් මේ ධර්මයේ සුලභ වීම පමණකින්ම ශාසනය දියුණු වෙනවා කියලා හිතන්න අමාරුයි. ඒවා දැන් ඒ සුලභ වීම නිසාම මේවා નિසරු දෙයක්, මේවා වැදගත් නැති දෙයක් හැටියට කෙනෙක් හිතන්න පෙනුමුනොත් ඒක ලොකු මෝඩකම. එතකොට මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි කියන අපි කියන කීමට කියනවා ධර්මයේ දුර්ලභයි කියලා කියනවා. නමුත් මේ ධර්මය දුර්ලභ නෙවෙයි, දැන් බැලුවාම හරිම ඕනවටත් වඩා අසුලභයි. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ත්‍රිපිටකය, හිත ආයි කටපාඩම් කරන්න හිතා ගන්න ඕනේ නැහැ. අන්නේ බඳු යුගයක්. ඒ වගේම තමයි මේ බොහොම යෝගීන් මේ කාලේ භාවනා යෝගීන් බලාපොරොත්තු වෙන්නේ මේ වහම එකක්ම ක්ෂණිකව ලබා ගන්නයි. මාර්ගඵල කියන જાතියත් දැන් පළතුරු කඩයක් කඩ බවට පත් වෙගෙන තියෙනවා. භාවනා මධ්‍යස්ථාන බව අපි කල්පනා කරන්න ඕන. අන්නාර අනුරුද්ධ වැනි මේ මහා පින්වන්ත ස්වාමීන් වහන්සේලා පවා විශේෂ වීරියක් දරලා අරතත්ව ලබා ගත්තේ. ඒක නිසා අපේ ජීවිතවල ඉදිරි වර්ෂයේ හෝ මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අර සාමාන්‍ය ලෝකයේ හිතන ආකාරයට වඩා මේ අපේ නියම බලමාර්ථය කුමක් විය යුතුද කියලා මේ ශාසනේ. ඒකයි අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් කුකුසක් ඇති කරගත්තේ මම මට දිව්‍ය ලෝකයක් පෙන්වනවා. මගේ අනික් සමාධියක් තියෙනවා. කොහොම මට තාම නෑ ආශ්‍රවයන්ගේ හිත මිදුනේ. එතකොට ඇත්ත වශයෙන්ම අරහත්වයේ අපේ ඉලක්කය විය යුත්තේ අර අභිඥා පමණක් ලබා ගත්තොත්. අර හින්දු යෝගීන්ට පවා සමහර විට ඒ ශක්තියෙන් තිබෙනවා. අපි අහලා තියෙනවා දේවදත්ත ස්තවිරණොත් ඒ අභිඥා ලබා ගත්තා කියලා. ඒක විතරක් ලෞකික අභිඥා මදි. ලෞකික අභිඥා අන්න අර කියාපු විදර්ශනාත්මක නුවණින් ඒවා හරියට පරිහරණය කරන්න දැන ගන්න ඕනේ. ඒ ශක්තිය චිත්ත ශක්තිය නෙමෙයි, නැත්නම් තමන්ගේ විනාශය. ඒක නිසා තමයි අපේ බෞද්ධයින් වශයෙන් මේ පැත්තත් කියන්න වෙන්නේ. සමහරුන් අර කියාපු යෝග භාවනා ආදී ලොකුවට අරගෙන උපමනකින් මේ බුද්ධ ශාසනයේ ඇති වටිනාම ජීවය වන මේ නිවන් පණිවුඩය අමතක කරනවා. ඒ නිසා අපි අර එකක්වත් මේ දැඩිව ගන්නෙ නැතුව බුදුරජාණන් වහන්සේ දක්වන මේ සංසාර විමුක්තියම අපි ඉලක්කය හැටියට තබා ගන්න ඕන. ඒකට උපකාර වෙන අන්දමින් අර දැන් මේ අවස්ථාවේ මේ පින්නතුන් වටිනා ශීලයක් සමාදන් වුණා. ඒකට ශීලයේ පරමාර්ථය ශීලයේ පිහිටලයි අපිට මේ සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ. ඒ ශීලයේ පිහිටලා අපි ඒ සමාධිය කියලා කියන බලාපොරොත්තු වෙන එක සති සම්පජඤ්ඤය උපකාර කරගෙන එපමණකින් නවතින්නේ නැතුව යම් කිසි සමාධි නිමිත්තක් දැන් ඒ සමාධි නිමිත්තක් වඩවුවව පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ උත්සාහ කරපු ආකාරයත් අර උපක්ලේශ ධර්ම ගැන සඳහන් වෙන කෙනුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ උත්සාහවත්ව භාවනාව සඳහා වීරි කළ බවත්. නමුත් ඇතැම් කෙනෙක් කල්පනා කරනවා ඒ අනවශ්‍යයි, සතිය විතරක් තිබුණාම ඇති, සති සම්පජඤ්ඤය තිබුණාම ඇති කියලා ඒ පමණක් මදි. එහෙමනම් සමාධිය ගැන කියන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සති ළඟට සමාධිය දක්වලා තිබෙනවා. ඉතින් සති සම්පජඤ්ඤය තුළ සමාධිය ලැබෙන ශක්තියක් තිබෙනවා. ඒ වගේම විපස්සනාවට හැරෙන පැත්තකුත් තියෙනවා. ඉතින් අපි තේරුම් අරගෙන අවසාන පරමාර්ථය අපේ නිවන. නමුත් ඇතැම් අය අර කියාපු අතීත ශක්තියෙන් තමන්ගේ සංසාරික විශේෂ හැකියාවන් අනුව සමාධි නිමිති වඩලා ඉහළටම වඩලා මේ අපි පාවිච්චි කරන ඇසේ අපිට මේ ආධාරියට පේන්නේ නැත්නම් අපි මේ උපැස්සියලක් එහෙම නැත්නම් නම් තවත් උපකරණ යොදාගෙන අපි ආයත බලන්න. නමුත් අර දිවස දිනු කරගත්තු ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා කිසිම ඉතාමත්ම නිරුත්සාහීව ඒ හොඳට ධ්‍යාන ශක්තිය නැති කරගත්තු කෙනාට අර ප්‍රශ්නේ අහනකොට ඒ දිව්‍ය ලෝකවල ඒ දෙවියන් පෙන්වන පමණක් නේ ඔවුන්ගේ හිතුම් පැතුම් හිටන්. ඒවා හිතන් පෙන්වන කොයිතරම් පුදුම ශක්තියක්ද. එතකොට අන්නේ බඳු ඒ ශක්තියෙන් මේ අතීතයේ යෝගී ඒ ස්වාමීන් වහන්සේලා රජ සිටු කුල වලින් පැවිදිලා වීරිය වඩලා ඒවා ලබාගත්තු බව මේ යෝගාවචර පිරිසට ඒක දුක ධෛර්යයක් ව කල්පනා කරන්න ඕනේ. එතකොට ඊළඟ අවුරුද්දෙත් අපි අර කියාපු අර තාක්ෂණයටම යට වෙලා මේ ක්ෂණ සම්පත්තිය නැති කරගන්නේ නැතුව අපි මේ ක්ෂණ සම්පත්තිය තේරුම් අරගෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්ම මාර්ගයේ යෑමට මේ පින්නතුන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට අද දවසේ මේ තම තමන්ගේ නිහස්වණියත් වෙලා නම් කිසි ප්‍රමාණයකට නෙක්ඛම්යක් යෙතුමින් මේ පින්නතුන් රින්දනය කළා. ඇත්ත වශයෙන් හැම දිනාටම මහණ වෙන්න බැරි වුණත් හිතන්න නරකයි අපිට මේ ධානාභිඥා ධානාදී ඒ ශක්තියින් ලබා ගන්න බෑ කියලා. ඒ නිසා මේ විදිහට විවේක වාසයට පුරුදු වීම තුළින් ආරම්භයේදී සීලයක පිළිපදලා ඊළඟට යම් කිසි කමඨහනක් නිරන්තරයෙන් වඩනවනම් ඒක තුළින් අන්න අර කියාපු ශක්තියින් කෙනෙකුට දිනු කර ගන්න පුළුවන්. ඒක තුළින් තමයි මේ මනුෂ්‍යත්වයේ නියම ශක්තිය නියම බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරා කියලා කියන්නේ. එතකොට අද දින මේ සීල සමාදානය තුලින් ඊළඟට ඒ තමන්ට අහුරු පුරුදු බණ භාවනාමය කාලය තුල කෙරෙන්න ඇති. දැන් මේ දේශනාවත් මේ විශේෂයෙන්ම යෝගාවචර පින්නතුන් මේ අනුරුද්ධ ආදී ඒ ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශවත් චරිතය උපකාර කරගෙන උන්වහන්සේලා ගත්තු වීරිය අසියෙන් පංගුවක් හරි තමන් ධර්මී මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ දුර්ලභ අවස්ථාවේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයෙන් ගත හැකි උපරිම ඵලය මේ රහත් චරිත වලින් අපිට පෙන්වුම් කරනවා. අන්නේ පරමාර්ථය මේ ජීවිතයේ තුල ලබාගෙන දැන් අපිට කියන්න සිද්ධ වුණා. දැන් බොහෝ ප්‍රමේ රටේ නොයෙකුත් තැන් වලින් ආරාධනා තියෙනවා. අපිත් එක්ක යන්න ඉන්න ඔච්චර ඉක්මන් වෙන්නේ මොකටද? ඊළඟ බස් එකේ යමු කියලා අපි මෙන් පහුගිය අවස්ථාවේ තු දෙවරුවෙක් කිව්වේ ඒ ආරාධනා පිළිගන්න යන්න එපා. එහෙම වුණොත් හැමදාම කෝලිමේ. අන්න ඒක නිසා මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්ත නැත්නම් Tamanට දුක් වෙන්න වෙනවා. මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ගිලිහිලා ඉනාට කොහේ උපදිනවද දන්නේ. අන්න ඒක නිසා සංසාර සංවේගය ඇති කරගෙන මෙන්න මේ Tamanගේ හිතෙන් නියම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මෙන්න මේ අර කියාපු තාක්ෂණිය ඔස්සේ ගිහිල්ලා එක කෙලවර සෙවීම නෙවෙයි. මෙන්න මේ Tamanගේ තියෙන මේ ඇතුළත තියෙන නියම ශක්තියන අධ්‍යාත්ම ශක්තියන් දියුණු කරගෙන ලෝකයාටත් යහපතක් සලසන අතර තමන්ගේ සංසාර විමුක්තියත් උදාකර ගැනීමට අද දින මේ අවුරුද්දක් අවසාන වෙලා අවුරුද්දක් ආරම්භ වෙන සූදානම් වෙන අවස්ථාවේ මේ හැම මේ පිරිස අදිෂ්ඨාන කර ගන්න හැටියටත් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දේශනාව ඒ පින්වතුන්ගේ ඒ අනාගත උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න පුනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ආගෙන ගන්න. එසේම අවීච්ඡේ සිට අකමිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් يعني ධර්ම දේශනාමය කුසලයේ ඒ වගේම ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙනනම් අනුමෝදන් වීම තුලින් මොන් බලාපොරොත්තු වෙන මේ උත්තරම ආර්ථයන් ඉක්මනින්ම ඒවා සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මෙන්න මේ ගාථා යන්නේ දිට්ඨාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු වම සම්පතං ආකාශත්ථා ජුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථා ජුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ජුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු මංසනං දුක්ඛප්පත්තා නින්දුඛා භයප්පත්තා නිභය සෝකප්පත්තානි සෝකාමන්ත සම්බේ පානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛාවයප්පත්තානි සෝකප්පත්තානි සෝකාමන්ත සම්බේ පානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛාවයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාමන්ත සම්බේ පානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන වස්සියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන වස්සියා සම්බීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනාශසු මාතේ භවත්වන්ත රාජෝ සුඛී ජීවිතෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු රබ්බ දේවතා සමබුද්ධාන් භාවේන හදාරෝති භවන්තුති භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්බ ධම්මානුභාවේන සදාසොත්ති භවන්තුති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්බ සංඝානුභාවේන සදාසොත්ති භවන්තුති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නාති සම්භති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.